ප්‍රධාන වැඩකතු ආරම්භයේ අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 164 දක්වා සභානායකතුමා
අද දින න්‍යායපත්‍රයේ අංක 1 2 3 4 ඉදිරිපත් කරනවා ගරු අධිකරණ ඇමතුමා
ගරු විජේදාස රාජපක්ෂ ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මිනිත්තු 30ක කාලයක් තියෙනවා
අද දිනේදී විෂයන් 4ක් යටතේ මා ඉදිරිපත් කරලා තිබෙනවා සංශෝධන 50 සහ රෙගුලාසි මුලින්ම 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 29 වගන්ති යටතේ කරන ලද නියමයන් කතානායකතුමනි අධිකරණවල විශේෂයෙන් සිවිල් අධිකරණවල ගොඩ ගැසී තිබෙන ප්‍රමාද වී තිබෙන නඩු කටයුතු අවසන් කිරීම සඳහා පහුගිය වකවානුව තුල අපි පියවර ගණනාවක් ගනු ලැබුවා. එයින් එකක් තමයි සුළු හිමිකම් අධිකරණය අලුතෙන් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම. එතකොට සුළු හිමිකම් අධිකරණය මුදල් මූල්‍ය සීමාව නියම කිරීම සඳහා අමාත්‍යවරයාට තිබෙන බලතල යටතේ එහි සීමාව ලෙස උපරිම සීමාව ලෙස රුපියල් ලක්ෂ 20ක මුදලක් මේ ගැසට් පත්‍රයේ මගින් අපි නියම කරලා තියෙනවා. ඒ අනුව මින් ඉදිරියට දිසාධිකරණවල පැවරිය යුතු මිලියන 2කට අඩු නඩු කටයුතු සුළු හිමිකම් අධිකරණයේ පැවරීම සඳහා පියවර අරගෙන තිබෙනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි සිවිල් නඩු විධාන සංග්‍රහයට අපි සංශෝධනයක් ඉදිරිපත් කරනවා 205 වගන්තිය විශේෂයෙන්. ඒ ඉදිරිපත් කරන්නේ සිවිල් අධිකරණවලට එන පාර්ශ්වකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ විශාල කාලයක් ගත කරලා වගේම විශාල වියදමක් දරලා අවසානයේ නඩු තීන්දුව ලබා ගත්තට පස්සේ නඩු තීන්දුව ලබා ගැනීම සඳහාත් විශාල මුදලක් අද කාලේ හැටියට වියදම් දරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ සංශෝධනය මගින් ඒ නඩුවල පාර්ශ්වකරුවන්ට තමන්ගේ නඩුවේ අවසාන තීන්දුව සහ තීන්දුව ප්‍රකාශය ගෙවීමකින් තොරව ලබා ගැනීමට අවස්ථාව ලබා දීමක් කරන්නේ. ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහර පාර්ශ්වවලට නඩු වල පිටපත් ලබා ගැනීමේ ගැටලු තිබෙනවා. මොකද ඒ පිළිබඳව නීතිය පැහැදිලි නැති නිසා. දැන් මේ මගින් මේ පැහැදිලි නීතිය අපි සම්පාදනය කරලා ඒ අයිතිවාසිකමක් විදිහට ඒක ලබා දෙනවා වගේම පුජ්‍යලික නඩු කටයුතු සම්බන්ධව වෛවාහික දරුවන්ගේ බාරකාරත්වය ඒ වගේම ඇඩොප්ෂන් වගේ නඩුවලදී ඒ පෞද්ගලිකව ලබාගත යුතු තොරතුරු ඕනෑම කෙනෙකුට මුදල් ගෙවලා සහතික පිටපත් විදියට ලබා ගැනීමට තිබෙන අවස්ථාව අපි සීමා කරලා තියෙනවා. තුන්වෙනි එක විදියට අපි ඉදිරිපත් කරනවා මැතිවරණ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත. මේ මගින් බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපති මැතිවරණ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ සභා පනත්වලට සංශෝධන මූලික වශයෙන් දෙකක් ගේන එකක් තමයි මේ පනත් යටතේ වරදකරුවෙකු බවට යම් තැනැත්තෙක් කොප්පුණොත් ගෙවන්න තිබෙන දඩ විදියට තිබෙන්නේ ඉතා සුළු මුදල් ප්‍රමාණයක් රුපියල් 50ක් රුපියල් 100ක් වගේ. ඒක නිසා මේ මුදල් අපි ඒ වරදේ ස්වභාවය අනුව රුපියල් 50,000 ලක්ෂය යනාදී විදියට මේ 53ට අදාළවම සංශෝධන ඉදිරිපත් කරා. ඒකම වර්තමාන නීතියේ පවතින විදිහට ඔය කියපු 53 යටතේම මැතිවරණ පෙස්සමක් යම් කෙනෙකු ඉදිරිපත් කරනවා නම් ඒ පෙස්සම ඉදිරිපත් කළ යුත්තේ දවස් 21ක කාල සීමාව තුලදී. හැබැයි අපි 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඒ අනුව මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ පක්ෂ සංවිධාන දැරිය හැකි වියදම් ප්‍රමාණය උපරිම ප්‍රමාණය අපි සීමා කරලා තියෙනවා. එතකොට ඒ මුදල් ප්‍රමාණය ඉක්මවලා හෝ ඒ මගින් තහනම් කරපු ආයතන වලින් මුදල් ලබාගෙන මුදල් වියදම් කරලා තියෙනවා නම් ඒව සොයාගැනීමේ ක්‍රමවේදයක් විදියට මැතිවරණය අවසන් වෙලා දින 21ක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් මගින් ගිණුම් ප්‍රකාශන මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතුයි. එතකොට ඒ වයින් ලැබෙන තොරතුරුත් එක්ක යම්කිසි අගතියටපත් පාර්ශ්වයකට මැතිවරණ පෙස්සමක් ඉදිරිපත් කරන්නට ඌමනා නම් ඒ සඳහා කාල ප්‍රමාණය මදි. ඒ නිසා මේ කාල ප්‍රමාණය මේ 54ටම අදාළව දින 21 වෙනුවට දින 41 දක්වා වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. හතරවෙනි කාරණේ විදියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2003 අංක 21 ධර්ම සමත මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් පනතේ හතරවන වගන්තියේ දෙවන උපවගන්තියට අදාළව මේ සමතකරුවන් ලෙස පත් කරනු ලබන තැනැත්තන්ගේ සුදුසුකම් පිළිබඳව නිර්ණායකයන් මේ රෙගුලාසි මගින් ඉදිරිපත් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ සියලුම ගරු මැති ඇමතිතුමන්ලාගේ සහයෝගය ඇතිව මේ පනත් සහ මේ රෙගුලාසි පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගන්න. එකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අද ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ මම ඇත්ත වශයෙන් බලාපොරොත්තු වුණේ මේ කතාව ගරු කතානායකතුමා ඉදිරියේ කරන්න. එතුමා නැතත් මේකේ තියෙන වැදගත්කම නිසා ඔබතුමා ඉදිරියේ මම සතුටු වෙනවා. ඔබතුමා ඉදිරියේ මේ කතාවද මම කරනවා. මොකද දැන් උදේත් පක්ෂ විපක්ෂ වලින් කියවුනා, ගරු විපක්ෂ නායකතුමත් කිව්වා මේ මංච අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවේ පත්කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ඇත්ත ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ පනත අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ඉතාමත්ම වෙහෙසකර ක්‍රියාවක යෙදිලා එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුකූල වෙන පරිදි ජාත්‍යන්තර විශේෂඥින් පවා මේක කියවලා බලලා මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා සම්මත කරගනු ලැබුවා. බොහෝ බාධා මැද්දේ පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම මේවට බාධා තිබුණා. ඒ බාධා තිබුණා වුණත් අපි ඒක සම්මත කරගත්තා මේ රටේ සියලු ජනතාවගේ ජයග්‍රහණයක් සනිටුහන් කරමින්. ඒතර ඒකෙදී අපි මූලික වශයෙන්ම මේ ඉංග්‍රීසි භාෂා කෙටුම්පත තමයි අධ්‍යයනය කරලා නිවැරදි කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. සාම්ප්‍රදායික ක්‍රමයට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් මේ සිංහල භාෂාවටත් දමිළ භාෂාවටත් පරිවර්තනය කරලා ඉදිරිපත් කරා. ඒ සිංහල භාෂායකයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව කියන කෙනුවට සමහර ස්ථානවල මණ්ඩල කියලා යෙදිලා තියෙනවා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ගරු විපක්ෂ නායකතුමත් මතු කරා මේ පත්කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ පත්කිරීම පිළිබඳව තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආයන්න වගන්තිය යටතේ. මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සමාජිකයෙකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තකු පත්කිරීම සභාවේ නිර්දේශය මත හැර නොකරනු ලැබිය යුත්තේ. ඊට පස්සේ කියනවා මේ නිර්ණායක මොනෝද, කවුද මේකට පත් කරන්නට පුළුවන්. ඊට පස්සේ මේ උපලේඛනයේ තියෙනවා, උපලේඛනයේ ඊ යන්නේ තියෙනවා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව තමයි සියලුම අනපනත් අර්ථ නිරූපණය නිර්වචනය කරන්නට පුළුවන්. ඒ නිසා මෙම අල්ලසෝ දූෂණ කොමිෂන් සභා පනතෙත් කොමසාරිස්වරුන් පත්කිරීම, සමාජිකයෝ පත්කිරීම සම්බන්ධව තිබෙනවා හතරවෙනි වගන්තිය. විපක්ෂ නායකතුමත් කියුවා කොහොමද ඒක තියෙන්නේ, කොමිෂන් සභාවේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පහත දැක්වෙන තැනැත්තන් අතුරින් යනුවෙන් මේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා බොහොම පැහැදිලි මේ සමාජිකයන් පත්කිරීම කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව. අපි පිළිගන්නවා සිංහල පරිවර්තනයේදී මේ නමේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනස් කිරීම සඳහා අපි පියවර අරගෙන තියෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මුඛ්‍ය නීතිය යටතේ මේ කොමිෂන් සභාවට සමාජිකයන් පත් කළ යුතුයි. දැන් මේ පනත සම්මත කරද්දී අපිට විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් තිබුණා. මේ නිශ්චිත කාල සීමාව තුළ මේ අවශ්‍ය යටිතල පහසුකම් මේ ක්‍රමවේදය හදාගන්න පුළුවන්ද කියලා. ඒක නිසා මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා අපි කාලය ගත්තා. මාස 18ක කාලයක් ඇතුළත ඇමතිවරයාට බලය දීලා මේ ගැසට් පත්‍රය පළ කරලා ක්‍රියාත්මක කරයි. එතකොට මේ පනත සම්මත කරලා කතානායකතුමා අසංකරේ අගෝස්තු 8 වෙනිදා. හැබැයි අපි මාස එකමාරක්කටත් අඩු කාලයකදී සැප්තැම්බර් මාසේ 15 වෙනිදා වෙනකොට මේ පනත ක්‍රියාත්මක කළ යුතුයි කියලා ගැසට් පත්‍රය පළ කරලා අද වෙනකොට මේ පනත ක්‍රියාත්මකයි. දැන් මේ පිළිබඳව මම කතානායකතුමාට ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා විදියට ලිපියක් එවුවා. මේ පිළිබඳව ක්‍රියාකරන මේ සඳහා සමාජිකයෙක් පත්කරන. ඒක ඉල්ලීමක් කරා. ඒක ඒක තමයි මේ විවස්ථාදායක සභාව මගින් කොමිෂන් සභාවට සමාජිකයෝ පත් කිරීමේදී ස්වාධීනතාවයක් නැති බවට සමහරු තර්ක කරා. ඒ විවස්ථාදායක සභාවට උඩින් සමහර මණ්ඩලයක් අලුත් මණ්ඩලයක් පත් කරන්න කියලා යෝජනා කරා. අපි ඒකට එකඟුනේ නැහැ. මොකද අපි කටයුතු කර යුත්තේ අපේ ආණ්ඩුක්‍රම විවස්ථා සන්දර්භය ඇතුළත පමණයි. නමුත් අපි පොරොන්දුවක් දුන්නා මේ විවස්ථාදායක සභාව මගින් උනත් මේ උදවිය පත් කරනකොට අපි ඒකට අදාළ නිර්ණායක රෙගුලාසි ලෙස මේ පාර්ලිමේන්තුවට හදලා අනුමැතිය ලබා ගන්න කටයුතු කරනවා කියලා. එතකොට ඒක ඇවිල්ලා විවස්ථාදායක සභාවට තියෙන බලයක්.
ඕඩර් ප්ලීස් කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මූලාසනයට.
අරු සභාපතිතුමනි, ඒ බලය තිබෙන්නේ විවස්ථාදායක සභාවට. හැබැයි අපි සූදානම් විවස්ථාදායක සභාවට ඒ කටයුතු සාර්ථකව කරගන්න උදව් කරන්න. දැන් තර්කයක් මතු වෙලා තියෙනවා, මේ සංශෝධන කරන කම්ම මොන හේතුවක් නිසාවත් මේ විවස්ථාදායක සභාව කොමිෂන් සභාවට සමාජිකයෝ පත් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ විවස්ථාදායක සභාව පැහැදිලිව කියනවා ඒ උදවිය මේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41 ආයන්න උල්ලංඝනය කරනවා කියලා. දැන් ඔය අධ්‍යක්ෂක ජෙනරාල් පත් කිරීමේ වගන්ති ඉඳලා කීපයක මණ්ඩලය කියලා තියෙන සභාව වෙනුවට ඒක ඇත්ත කරු වාසුදේව නානක්කර මැතිතුමා. ඒ භාෂා පරිවර්තනයේ වෙනසක් තියෙනවා, අපි ඒක හදනවා. හැබැයි ආණ්ඩුක්‍රම විවස්ථාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම දීලා තියෙන බලය කොමසාරිස්ලා පත් කරන්න. එතකොට මේ අද මේ ආණ්ඩුක්‍රම විවස්ථා සභාවේ ආණ්ඩුවත් ඉන්නවා, විපක්ෂෙත් ඉන්නවා, සුළු පක්ෂත් ඉන්නවා, සිවිල් සමාජයේ උගත් වැදගත් බුද්ධිමත් වෘත්තිකයන් අධ්‍යාපනඥයන් ඉන්නවා. එතකොට මේ උදවියට මේ ආණ්ඩුක්‍රම විවස්ථාව තේරෙනවා. ආණ්ඩුක්‍රම විවස්ථාව නොතේරෙන කෙනෙක් විවස්ථාදායක සභාවේ ඉන්න බෑ. එතකොට මේ සිංහල භාෂාවේ පිටපතත් අපි මේක විවාද කරන්න මාස ගානකට කලින් මේ පාර්ලිමේන්තුවේ 225ම බෙදුවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ එක දෙයකට. විවස්ථා සම්පාදකයෝ, අපි ඔක්කොම විවස්ථා සම්පාදකයෝ සහ රටේ මූල්‍ය කළමනාකරණය, මූල්‍ය පාලනය පිළිබඳව වගකීම දරන්න. එතකොට මේකෙදී විපක්ෂයනුත් ඉදිරිපත් කරා වැඩකට ඇති ඒවයි නැති ඒවයි ලැයිස්තුවක් ඉදිරිපත් කරා සංශෝධන. ඉතින් අපිට ඒක කවුරුවත් ඒ අවස්ථාවේ පෙන්වලා දුන්නේ නැහැ. ඒ නිසා මන්ත්‍රීලාගේ පිට වැරද පටවනවානේ. හැබැයි හැමෝටම වගකීමක් තියෙනවා. තමන් අත උස්සන්න පක්ෂව විපක්ෂව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් කියෝලා බලලා ඒකේ අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා ඒගොල්ලන්ටත් වගකීමක් තියෙනවා පෙන්වලා දෙන්න. එහෙම පෙන්වලා දුන්න අඩුපාඩු අපි හැදුවා, ඔක්කොම නිවැරදි කරා. දැන් ගරු සභාපතිතුමනි, ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ විවස්ථාදායක සභාව මේ කොමිසම පත් කරන්නේ නැත්තේ? දැන් පවතින කොමිසමට විශාල චෝදනාවක් තියෙනවා, අපිත් පිළිගන්නවා. ඒක දේශපාලන පත්‍රින්, ඒක 20 සංශෝධන යටතේ කරපු දේශපාලන පත්‍රින්. එතකොට මේ කොමිසමට දාපු පැමිණිලි සංඛ්‍යාව 1000 ගණක් තියෙනවා, ගොඩ ගැහිලා තියෙනවා. සමහර ඒවා ඉදිරිපත් කරනවා, ඊට පස්සේ ඒවා විල්ලාස් කරගන්නවා. ඉල්ලාස් කරගත්තට පස්සේ ආපහු සමහර ඒවා ෆයිල් කරනවා, සමහර ඒවා කරන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳ විශ්වාසය නැති නිසා තමයි මේ අලුත් ක්‍රමයක් හැදුවේ. මේ රටේ ජනතාව ඉල්ලුවේ මොකක්ද? සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවා. සිස්ටම් චේන්ජ් එක හදන්න පටන් ගත්ත ආණ්ඩුවේ ආණ්ඩුවට ඒක කරන්න බැරි වුණා. එතකොට මේ ආණ්ඩුව, ඒ ආණ්ඩුව ගෙදර යන තැනට මේ රටේ ජනතාව පෙළ ගැහුණා. හරි හෝ වැරදි හෝ මේ රටේ ඒ මහජන විප්ලවයක් මේ රටේ සිද්ධ වුණා. ඒ සිද්ධ වුණාට පස්සේ අපි අලුතෙන් වගකීමක් බාරගත්ත ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඡන්ද ඉල්ලලා ප්‍රතිම ජනාධිපති වෙලා අපි අමාත්‍යවරු විදියට අපි යම් වගකීමක් ගත්තා. යම් වගකීමක් නෙමෙයි, අපේ ඔළුවට කාගේවත් ඔළුවට ඔරොත්තු නොදෙන වගකීමක් ගත්තා. අපි ගන්නකොට ඔය භාණ්ඩාගාරේ එක ඩොලරයක් තිබුණේ නැහැ නේද ගරු වාසුදේව නානක්කර මැතිතුමා? එක ඩොලරයක් නැති එකක් අපි ගත්තේ. ඔහෝ, අංගපුවත් මන් දැන් එළියට දානවා. එතකොට පැය 13ක් ලයිට් කපනවා, දවස් 5ක් පෙට්‍රල් පෝලිමේ, ඩීසල් පෝලිමේ, ගෑස් පෝලිමේ ඉන්න උනා අපිට. එතකොට එහෙම තිබිච්ච රටක් අපි බාර අරගෙන අද උද්දමනය, ආහාර උද්දමනය වගේ දේවල් අද ඍණාගයක් දක්වා ගෙනල්ලා තියෙනවා. ඒක අපි මේ ආණ්ඩුව තනියෙන් කරයි කියනෝ නෙවෙයි, රටේ සියලු ජනතාවගේ දායකත්වය ඇතිව අපේ ගොවි මහතුන්ගේ නිෂ්පාදන වැඩි කරලා, අපේ එක්ස්පෝර්ටර්ස්ලා නිර්යාතිකින්ගේ ආදායම වැඩි කරලා, එතකොට අපිට සංචාරකයෝ මේ රටට ගෙනල්ලා අපේ විදේශ රටවල් වල ඉන්න ඒ ජනතාව ඒගොල්ලන්ගේ රෙමිටස් මේ රටට එවලා මේ ඔක්කොම කරලා අද රට හුස්ම ගන්න පුළුවන් තැනකට ගෙනාවා. අපේ IMF එකේ World Bank එකේ ආපු කණ්ඩායම් පවා අපිට කියපු දේ තමයි පෞගේ වකවානුවේ වැටිච්ච රටවල් 30-40 අවුරුද්දක් වගේ කාලයක් තුළ ආර්ථිකය මේ මට්ටමකට ගෙනා ගන්න පුළුවන් වුණු එකම රට ශ්‍රී ලංකාව කියලා. ඉතින් ඒක අපි සතුටු වෙන්න ඕන කාරණයක්. දේශපාලන ඊලක්ක තියාගෙන ඒක විවේචනයට ලක් කරාට කමක් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ ජනතාව දන්නවා අපි කොච්චර මහන්සි වෙලා ප්‍රතිඵලයක් අත්පත් කරගත්තද කියන කාරණය. එතකොට දැන් මේ අල්ලස දූෂණය හැමෝටම එපා. ඒකට විරුද්ධයි. දැන් අපි අල්ලස දූෂණය අපි මේ ක්‍රමයේ වෙනස් කරන්න න්‍යාවේ. අපි ක්‍රමයේ වෙනස් කරා. මේ පවතින ක්‍රමය දූෂිත ක්‍රමය නතර කරන්න ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක් විනීතභාවයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් වගකියුතු දේශපාලඥයෝ වගකියුතු රාජ්‍ය නිලධාරී නිර්මාණය කරන ක්‍රමය අපි හදලා තියෙන්නේ. ඒක හරියට තම ක්‍රියාත්මකුනේ නැහැ. 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මේ රටේ ඉහළ තලයේ විනිසුරුවරුන් නැතුළු රාජ්‍ය නිලධාරීන් පත්කරන ක්‍රමය ස්වාධීනව කරන්න ක්‍රමයක් හැදුවා. මේ රටේ රාජ්‍ය සේව මේ රටේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව මේ සියල්ලට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හැදුවා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. මාස 5ක් තිස්සේ මේ රටේ ජනතාව දැනුවත් කරලා මේ ජනතාවගේ බලපෑම දේශපාලඥයගේ පිටට හරවලා තමයි මේක කරේ. ඒකට හුඟක් විරෝධතා තිබුණා. ඔබතුමා දන්නවා ඒක. එතකොට මේක කරේ මුළු රටේම මේ දේශපාලන සන්දර්භයේ රාජ්‍ය තන්ත්‍රය වෙනස් කරන්න, හොරකම දූෂණය නැති කරන්න. ඊළඟට අපි ඊළඟ පියවර විදියට ගෙනාවා 2023 අංක 3 ධර්ම පනත අපි සම්මත කරගත්තා. ඒ සම්මත කරගත්ත පනත මොකක්ද? මේ දූෂණය ආරම්භ වෙන්නේ මුළු රටම පිළිගන්නවා මේ මැතිවරණ ක්‍රමයත් එක්ක කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 62ක ජනප්‍රිය ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න 1994 මොනවා කියලාද? පළවෙනි පොරොන්දුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. දෙවෙනි පොරොන්දුව දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කරලා කොට්ටාසයකට වග කියන මන්ත්‍රීවරේ පත් කරන ක්‍රමයක් හදනවා. එතුමියට ඒක කරගන්න බැරි වුණා. මන් දොස් කියන්නේ නැහැ. එතුමියට 3-2 ලැබුණෙත් නැහැ. මේ පාර්ලිමේන්තුව එතුමියට සහයෝගය දුන්නෙත් නැහැ. ඊට පස්සේ අපි 2015 යහපාලන ආණ්ඩුව හැදුවා. ඒකෙදි හැදලා අපි 47 දෙනෙක් හිටපු පුංචි ආණ්ඩුවක් අපි ගෙනාව 19 වෙනි ආණ්ඩු පිවත්තා සංශෝධනය. දවස් 2 විවාද කරලා අවසාන දවසේ අවසාන පැයෙත් අපිට 47ක් විතරයි ඡන්ද තිබුණේ. නමුත් අපි මේ විපක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලාට ඇමතිතුමාලාට ඔක්කොටම කතා කරලා මේකේ තියෙන යහපත් ප්‍රතිඵලය පෙන්වලා දීලා ඒ වගේම අපි තව පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුවක් දුන්නා අපි එදා පාර්ලිමේන්තුව විසුරවන්නට කලින් අලුත් මැතිවරණ ක්‍රමයක් හදනවා කියලා. ඒක නිසා තමයි එදා අපි 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරේ. හැබැයි අවසනාවකට වගේ ඒක සම්මත කරගන්නට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවලා හැරපු නිසා අදටත් ඒ වෙනස කරගන්න බැරි වුණා. දැන් අපි ඒක නිසා ගෙනාවා මේ මැතිවරණවලදී සල්ලි වියදම් කරලා කුඩුකාරින්ගේ සල්ලි වලින්, ගංජකාරින්ගේ සල්ලි වලින්, පාතාලින්ගේ සල්ලි වලින්, පාසල්පත් පොත් බෙදලා, හාල් සේරුව බෙදලා, අරක්කු බෙදලා මේ පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයෝ තෝරන ක්‍රමය නතර කරන්න ඕන. ඒක නතර කරන්න ඕන නිසා තමයි මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා වියදම් සීමා පනත ගෙනාවේ. ඒක මේ පාර්ලිමේන්තුවේ අපි විවාද කරා. මොකද්ද ඒකේ තියෙන අඩුපාඩුව? මොකද්ද තියෙන එකේ වැරද්ද? ඒක කියනවා රාජ්‍ය සම්පත් මැතිවරණයට පාවිච්චි කරන්න බෑ. පිටරටවල් වලින් මුදල් අරගෙන පිටරට න්‍යාය පත්‍රවලට කටයුතු කරන්න මේ මැතිවරණ ව්‍යාපාර ගෙනියන්න බෑ. ඒ වගේම අල්ලස් තුටුපඳුරු දෙන්න බෑ. නියමිත සීමාව ඉක්මවලා මුදල් වියදම් කරොත් මන්ත්‍රීකම අහෝසි වෙනවා. වරදකාරයා වුණොත් දඩ ගහනවා, හිරේ යනවා. මේක නරකද? මේ ක්‍රමය හදන්න, මේ රටේ මේ නීති පද්ධතිය හදන්න තියෙන එකම තැන පාර්ලිමේන්තුව. ඒතර මේ පාර්ලිමේන්තුවට එන තැනැත්තන් ෆිල්ටර් කරලා ගේන්න, සුපිරිසිදු අය තෝරලා ගේන්න, ජනතාවට ක්‍රමය හදලා දෙන්නත් ඕන අපිනේ. ජනතාවට gedari ඉඳන් හදන්න බෑ. ලක්ෂ 220ක් තමන්ගේ පරමාධිපත්‍ය තමයි මේ 225කට දීලා තියෙන්නේ. එහෙනම් මේ 225 වගකීමක් තියෙනවා අඩු ගානේ ඊළඟ පාර්ලිමේන්තුවේ ඉඳලා මහ ජනතාවට ගැළපෙන, රටට ආදරය කරන, හොරකමට දූෂණයට විරුද්ධ මන්ත්‍රීලා ටිකක් මේ පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න. අපි ඒ වැඩපිළිවෙල හැදුවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය ඔබතුමාලා ඒකට විරුද්ධ වුණා. එහෙම නේද කිරියල්ල ගරු මන්ත්‍රීතුමා? ඔබතුමාලා විරුද්ධව ඡන්දය දුන්නා. ඔබතුමාලා විරුද්ධව ඡන්දය දුන්නා. ඔබතුමාලා දූෂණයට විරුද්ධයි. ඔබතුමාලා දූෂණයේ වැළැක්වීම සඳහා අනපනත් දිනවටත් විරුද්ධයි. ඒ නිසා ඔබතුමාලා ඡන්දය දුන්නා. හැබැයි අද විපක්ෂ නායකතුමා ලොකු දේශනාවක් දුන්නා. මේක හොරතක්කඩි, මේ ආණ්ඩුවක් හොරතක්කඩි රටක් පාලනය කරන රටක්. ඇත්තනේ ඔබතුමාලානේ ඒගොල්ලන්ව ආරක්ෂා කරන්නේ. අද මම කියනවා ආණ්ඩු ක්‍රම විවස්ථාදායක සභාවට, මේ රටේ වංචා දූෂණ වැළැක්වීමේ බලය කඩුව දීලා තියෙනවා මේ කොමිෂන් සභාවට. ඒ කොමිෂන් අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවට දීලා තියෙනවා.
ඔනරබල් වාසුදේව නානේකර
ඇමතුණි, ගරු සභාපතිතුමනි, කියන්න අපි දූෂණ විරෝධී පනතට විරුද්ධ වුණේ නැහැ. අපි පක්ෂ වුණා. ඒකට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ සමහරු පෙළ ගැහුණා. ඒ ඔක්කොම පරාජය කරගෙන ඔබතුමා සමග එකතු වෙලා අපි දූෂණ විරෝධී පනත සම්මත කළා. එතන ඔබතුමා කියනකොට විපක්ෂයේ නායක විපක්ෂය කියලා අපි ඒකෙන් බේරන්න
ඕනේ. ඕම ස්තුතියි, මම ඔබතුමාට ගරු කරනවා. ඔබතුමා විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමේ නැහැ කියලාත් අපි පිළිගන්නවා. ඔබතුමාලා ඒ පනතට අපිට සම්පූර්ණ සහයෝගය දුන්නා. විශේෂයෙන්ම මේ පැත්තේ ගිහිල්ලා ඔබතුමාලා කණ්ඩායමක් ඉදිරි ඉන්න ඩලස් මැතිතුමා ඇතුළු, ජෝන් සෙනවිරත්න මැතිතුමා ඇතුළු කණ්ඩායමට අපි එදත් ගරු කරා, අදත් ගරු කරනවා. ඔබතුමාලා අවශ්‍ය තැන්දී මොන මත විරෝධතා තිබුණත්, හැලහැප්පීම් තිබුණත්, රට වෙනුවෙන් තීන්දුව ගන්න ඕන දැන් ඔබතුමාලා ගත්ත ඒ ගැන අපි ගරු කරනවා, මගේ කරනවා. ඔබතුමා විරුද්ධ වුණා. ඔබතුමා විරුද්ධ නැහැ කියන්නේ මේ රටේ පක්ෂයට විරුද්ධ ඔබතුමාගේ නායකයා ඡන්දය දුන්නේ. අනුර කුමාර මන්ත්‍රීතුමා, ඔබ මේ ගරු විපක්ෂ නායකතුමා විපක්ෂයට ඡන්දය දුන්නේ නෑ නෑ නෑ. මැතිවරණ දූෂණ නවත්තන්න කියන අපු පනතට 2023 අංක 3 ජනවාරි මාසේ, එතකොට ඒ උදවිය මේකට විරුද්ධව ඡන්දය දුන්නා. දැන් ගරු කත සභාපතිතුමනි, මේ රටේ අල්ලස දූෂණය නතර කරන්න අධිකරණ ඇමතිට බලයක් නැහැ. මගේ අතට කඩුවක් දීලා නැහැ කවුරුවත්. ඒක කරන්න මේ රටේ ජනාධිපතිටත් බෑ, මේ අගමැතිට කරන්නත් බෑ. ඒක වෙනුවෙන් අපිට තියෙන බලය තමයි අපි දීලා තියෙනවා, පවර්ලා තියෙනවා අල්ලස දූෂණ කොමිෂන් සභාවට. එතකොට ඒ අල්ලස දූෂණ කොමිෂන් සභාව ඒක කරන්න ඕන. එතකොට ඒ අල්ලස දූෂණ කොමිෂන් සභාවට වහාම සුදුසු නිර්ණායක දීලා තියෙනවා පනතෙම. සුදුසු සමාජිකයෝ පත්කරන එක විවස්ථාදායක සභාවේ වගකීමක්. විවස්ථාදායක සභාව ඒ සඳහා අවශ්‍ය නිර්ණායකයෝ තාම හදාගෙන නැහැ. ඒකේ ඉන්නවා ආණ්ඩුවත් ඉන්නවා, විපක්ෂෙත් ඉන්නවා, උඩා පක්ෂත් ඉන්නවා. සිවිල් සමාජයේ හොඳයයි ගෞරවණීයයි කියලා පිළිගත්ත සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් කවුද මේක කරන්න ඕන? මේක කරන්න ඕන විවස්ථාදායක සභාව. මීට පස්සේ ගරු සභාපතිතුමනි, අපි මේ රටේ ජනතාවට කියනවා මේ දූෂණ වංචා සම්බන්ධව ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් මේ 225ට ඇඟිල්ල දික් කරන්න එපා. මේ 225ට කරන්න පුළුවන් උපරිම ඒ කරලා තියෙන්නේ. මේක 225 විසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, කරන්න බෑ. ඒකට රාජ්‍ය යාන්ත්‍රණයක් ඕන. ඒක නිසා රාජ්‍ය යාන්ත්‍රණය මේ පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා. මේකට විරුද්ධව අදහස් තිබුණත්, මේක හොඳයි කිව්වත්, මේකට වෛර කරත් ඒක අදාළ නැහැ. හේතුව මේක සම්මත කරලා දුන්නා. සම්මත කරලා දැන් බලය දීලා තියෙනවා විවස්ථාදායක සභාවට. හැබැයි දැන් මේ වංචා දූෂණ වෙන ඒවා කලින් වෙච්ච පැමිණිලි කරපුවා ඒවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් 225ට නෙමෙයි අපි කියනවා ජනතාවට, ওই විවස්ථාදායක සභාවේ ඉන්න කතානායකතුමා ඉඳලා ඒ 10 දෙනාට ඇඟිල්ල දික් කරන්න, ඒ 10 දෙනා වගකීම බාරගන්න. මීට පස්සේ පාර්ලිමේන්තුව වටලන්නේ නැපා, ඒ 10 වටලන්න. අපිත් එන්න.
විපක්ෂ නායකත් ඉන්නවා.
ඔව්, විපක්ෂ නායකත් ඉන්නවා ඒකේ. ඊළඟට වටලන්න අල්ලසෝ දූෂණ කොමිෂන් සභාව අපිත් එන්න. අපිත් එන්න. ඕකේ අපිත් දාපු පැමිණිලි තියෙනවා. එකක්වත් කරන්නේ නැහැ. දරු සභාපතිතුමනි, මේ රට කඩා වැටුණා. මේ රටේ ආර්ථිකය විනාශ වුණා. ඒක කෙරුවේ කවුද? ඒකට හේතු මොනවද කියලා අලුතෙන් කිය කිය මඩේ දදා හොදලා කාලේ නාස්ති කරන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තු කාලේ අපිට වටිනවා. අපිට නැතත් ජනතාවට වටිනවා. නිසා මම ඒව ගැන කියන්නේ නැහැ. හැබැයි දැන් මේ වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න බැරුව මේ රටේ සමස්ත ජනතාව, සියලුම මිනිස්සුෝ, පාර හිඟා කරන මිනිස්සුගේ ඉඳලා ධනපතිය දක්වා මිනිස්සුන්ට මේක බලපෑවා. විශේෂයෙන්ම දුප්පත් පන්ති අද 50%කට විතර මේ රටේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න බැරුව දුප්පත් තත්ත්වයට පත් වෙලා තියෙනවායි කියලා වාර්තා කියනවා. එතකොට ඒ සම්බන්ධව මේ පාර්ලිමේන්තුව වග කියන්න ඕන අපි සියලු දෙනා. ඒ අපි වග කියන එක කියන්නේ අපි මේ ආහාර ගෙනල්ලා බෙදන්න බෙදලා වග කියන්න බෑනේ. එහෙනම් එවැනි දෙයක් නොවන විදියට මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් කරන්න ඕන, නීති රාමුවක් හදන්න ඕන. ඒ නීති රාමුව හැදුවා. ඒ හැදුවට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මොකද්ද කරන්න ඕන? දැන් පෞගේ කාලේ අපේ රටේ අපි මම කිව්වා ඩොලර් එකක්වත් නැති පුස්කාපු භාණ්ඩාගාරේ බාරගත් අපි. දැන් අපි IMF එකත් එක්ක ලොකු සටනක් කරනවා. සටනක් කියන්නේ මේ සංවාදයක් කරනවා IMF වාරික ටික ගන්න. අපිට කීයද අවුරුදු 4කට හම්බෙන්නේ සභාපතිතුමනි? ඩොලර් බිලියන 2.9යි. අවුරුදු 4කට. එතකොට මේකෙදි අපි අවශ්‍ය කොන්දේසි පරිම මට්ටමින් අපි සපුරාලනවා. මේකේ හොඳ පැති තියෙනවා.
Honorable Minister, you have 2 more minutes.
නෑ මම තව විනාඩි 15ක් විතර ගන්නවා මගේ මේ රාජ්‍යමෙතුමාගේ. එතකොට දැන් මේකේ හොඳ පැති තියෙනවා, නරක පැති තියෙනවා. ගරු වාස්දේව නානාකාර මෙතුමනි, අපි දන්නවා ඔබතුමාලා IMF එකට අපි ගියාට විරුද්ධයි. හැබැයි අපිට වෙන විකල්පයක් තිබුණ නිසා අපි ගියා. මොකද රටේ ජනතාව බඩගින්නේ තියලා තියන්න බැරි නිසා තමයි අපි ගියේ. සමහර අය නම් මම දැක්ක මේක මේ දෙවෙනි වාරිකේ ලැබෙන්නේ නැහැ කියලා පුදුම සතුටකින්වත් කතා කරනවා. ඒ කියන්නේ ආපහු මේ රටේ මිනිස්සු ඉංගමන්ට වැටියන් කියලා හිත යතින් ප්‍රාර්ථනා කරනවා. මොකද ආණ්ඩුව කඩා වැටුනොත් ආපහු ඒගොල්ලන්ට ආණ්ඩුව ලැබෙයි කියලා. ඒක තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය. මේ කුහක සංස්කෘතිය, මේ අවලාද සංස්කෘතිය නතර කරන්නට ඕන. ඒක නිසා තමයි අපි සිස්ටම් චේන්ජ් එක ඉල්ලුවා, සිස්ටම් චේන්ජ් එක කරා. දැන් මේ සිස්ටම් චේන්ජ් එකට යන්න ප්‍රායෝගිකව ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕන. දැන් ඔබතුමා දන්නවා පහුගිය කාලේ දැන් හැමදාම අපේ විපක්ෂයේ සමහර මන්ත්‍රීතුමාලා දූෂණ ගැන ෆයිල් මිටිගණන් හදාගෙන මාධ්‍යට ගිහිල්ලා පෙරලලා පෙන්නනවා. හැබැයි ඉතින් මාධ්‍යට කරන්න දෙයක් නැහැ. මාධ්‍යට පුළුවන් හැන්දෑවේ ප්‍රවෘත්ති වලට දාන්න, වෙන මොකුත් කරන්න බෑනේ. හැබැයි ඒක කරලා මේ රට හදන්න බෑනේ. එහෙනම් ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන, ඔන්න පූර්ණ බලතල දීලා තියෙනවා. දැන් අපි අලුත් පනත යටතේ ගරු සභාපතිතුමනි මේ රටේ මුදල් විසුද්ධිකරණය කිරීමේ වරද කරලා විදේශ රටවල් වල ගිහිල්ලා සමහරු මුදල් හංගගෙන ඉන්නවා. මම වාසුදේව මන්ත්‍රීතුමාත් එක්ක එකඟ වෙන එක කාරණයක් තියෙනවා. මේ මුදල් විසුද්ධිකරණයේ මේ සීමා කිරින් ගරු මන්ත්‍රීතුමාලා ඔක්කොම මේ අපි වගේ දුප්පත් රටවල් වලට දැන් මේ රටෙන් ඩොලර් 1000ක් ගෙනිච්චොත්, මේ රටෙන් ඩොලර් බිලියනයක් ගෙනිච්චොත් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ රටවල් වල අපේ මිනිහෙක් රස්සාවක් කරලා හරි ඩොලර් 10000ක් ගෙනාවොත් මෙහේ බැංකු කාර්යය වහනවා කොහෙන්ද ගෙනාවේ? ජාතකෙත් එක්ක පුරවන්න ඕන. මේවා මේ ජාත්‍යන්තරයේ දුප්පත් රටවල් තවදුරටත් දුප්පත්කමේ තියන්න ඕන නිසා හදපු නීති සම්මුති. ඉතින් අපි ඒවට අනුගත වෙලා කරගන්න දර හිඟන්නන්ට උණුපත් නැහැ වගේ තමයි අපිට ඒක වෙලා තියෙනවා. එතකොට දැන් පහුගිය කාලේ තිබුණා මේ පැනමා පේපර්ස් කියලා එකක්. දැන් ඔකට මම දැක්ක මේ සිවිල් සමාජයේ පුරවැසිය අපි අගය කරනවා. දිගින් දිගටම ගිහිල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කරා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා අපි දැක්කා එක මාසයක් ඇතුළත මට මේක වාර්තා වුණේ කියලා නියෝග දුන්නා. ඔබතුමාලට මතකයි. එතකොට මේ පැනමා පේපර්ස් වලට මොකද වුනේ? පැන්ඩෝරා. පැන්ඩෝරා සමායන පැන්ඩෝරා පේපර්ස්. කලින් පැනමත් ආවා. පැනමා සහ පැන්ඩෝරා දෙකම තියෙනවා දැන් මෙතන. දැන් අල්ලස් කොමිසම මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේවයි මම මේවයි ලයිස්තු අපි දන්නවා. මොකද මාධ්‍ය පළ වුණා. ඒවයි ස්ථිර වශයෙන්ම ඒනම් 100%ක් නිවැරදිද, ඒවයි කියපු ගණන් හරිද වැරදිද කියලා අපිට සාතිකයක් දෙන්න බෑ. හැබැයි ඔය නන් ලයිස්තුවත් එක්ක කියපු විදියට ඩොලර් බිලියන 9ක විතර මුදලක් ලංකාවේ පුරවැසියෝ විදේශීය රටවල් වල හංගගෙන ඉන්නවා. ඩොලර් බිලියන 9ක්. ඩොලර් බිලියන 9ක් කියලා කියන්නේ සභාපතිතුමනි අපේ කීයද? 2023 අවුරුද්දේ අපේ ජාතික බලාපොරොත්තු වෙන ආදායම අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි 2023 අපි බලාපොරොත්තු වෙන්නේ ඩොලර් රුපියල් බිලියන 2915යි. ඩොලර් බිලියන 9ක් කියන්නේ ඊට වැඩිය වැඩි මුදලක්. ඒක නිසා දැන් අල්ලස් කොමිසමට බලය තියෙනවා. අපි අලුතෙන් බලය දීලා තියෙනවා. විදේශීය රටක යම් කිසි මුදලක් දේපලක් අත්පත් කරගෙන ඉන්නවා නම් වැරදි විදියට හෝ නීති විරෝධී ක්‍රමයකට ගෙන ගිහිල්ලා පනත 114 වෙනි වගන්ති යටතේ අධිකරණ නියෝග අරගෙන ඒ දේපල මෙහෙට ගේන්න පුළුවන්. ඒ දේපල ලබා ගන්න අපිට ප්‍රායෝගික ගැටලු තියෙනවා. මම ළඟදී UNODC එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය විරෝධී කාර්යාලයේ ප්‍රධාන නිලධාරීන් ගෙනලා සාකච්ඡා කරා. ඒගොල්ල එකඟතාවයේ පළ කරා අපිට සහයෝගය ලබා දෙන්න. එතකොට මේ පැන්ඩෝරා පැනමා පේපර්ස් වල තියෙන සල්ලි ටික අපේ රටට ගෙනාව නම් එහෙනම් අපි IMF එකෙන් ඉල්ලනවා වගේ තුන් ගුණයක් නේ. මම මෙහෙමත් යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවට, මේ අපි කැබිනට් එකේ හිටියට ගරු සභාපතිතුමනි මූල්‍ය බලය දින පාර්ලිමේන්තුවට අපි ඒක පිළිගන්න ඕන. මම මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනවා, මේ විදේශීය රටවල් වල තියෙන හංගගෙන ඉන සල්ලි අපි දන්නා මේ ඔක්කොම පගා ගහපු අල්ලස් ගහපුවත් නෙවෙයි, ධාර්මිකව හම්බ කරගෙන ගත්ත අයත් ඉන්නවා. කොහොම හේතුව කොමක් වුණත් නීති විරෝධී ලෙස රටෙන් පිට කරලා මේ සල්ලි තියාගෙන ඉන්නවා. ඔබතුමාට මතක ඇති ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට් එකේ පැහැදිලිව කිව්වා අවුරුදු 12ක ෆයිනෑන්ෂල් ඉන්ටග්‍රිටි වාර්තාවේ කිව්වා ඩොලර් බිලියන 53.5 ඒ පිටරටවල පාක් කරලා තියෙනවා කියලා ලංකාවේ සල්ලි අපේ එක්ස්පෝර්ටර්ස්ලා. 2022 ඒගොල්ලෝ කිව්වා තව ඩොලර් බිලියන 3ක්. එහෙමනම් ඩොලර් බිලියන 56.5 ඒ රටවල් වල පාක් කරගෙන ඉන්නවා. දැන් ගිය අවුරුද්දේ ජූලි මාසේ ඉඳලා මේ ඔක්කොම මොනිටර් කරනවා. වර්තමාන මහ බැංකුව ඒක කරනවා. හැබැයි ඊට පෙර මේක කරලා නැහැ. එතකොට ඩොලර් බිලියන 56ක් විදේශ රටවල් වල රඳවගෙන තියාගෙන ඉන්නවා නම් ගරු සභාපතිතුමනි කොහොමද මේ රට මේ බංකොලොත් වෙන්නේ? අපේ විදේශ ණය තියෙන්නේ ඩොලර් බිලියන 41යි. අපේ 56ක් එතන තියෙනවා. පැන්ඩෝරා පැනමාවල තියෙනලු 9ක් අපිට සංඛ්‍යාපික පැහැදිලිව කියන මේක ඉස්තර කරන්න අපිට බෑ. අපිට බලයක් නැහැ. හැබැයි අල්ලස් කොමිසමට ඒ බලය තියෙනවා, ඒවා ලබා ගන්න. දැන් පොලිසියට ඒ බලය දීලා තියෙනවා. මේක ලබා ගන්න. ඒකයි මං කිය මම යෝජනා කරනවා මේ නීති රෝදී විදියට පිට රටවල් වල තියාගෙන ඉන්න සල්ලි මේ ලංකාවට ගේන්න කියන්නේ. අපි මාසයක් නැත්තම් දෙකක් දෙනවා පොදු සමාවක් දෙන්න මේ සල්ලි ලංකාවට ගේන්න. ඒ සීමාව තුළ මේ සල්ලි ලංකාවට ගේන්නේ නැත්තම් මම ලයිස්තු අපිට තියෙන ලයිස්තු මං ඉදිරිපත් කරන්නම් මේ පාර්ලිමේන්තුවට. සමහර ඇමතිරුන්ගේ ලේකම්ලත් ඉන්නවා මිලියන ඩොලර් මිලියන 150ට වැඩි තියෙනවායි කියලා වාර්තා වෙන. අපි මේ ලයිස්තු මේ පාර්ලිමේන්තුවට දෙන්නම්. මේ පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරලා වල්ලස් දූෂණ කොමිෂන් සභාවට නියම කරමු මේ මුදල් ගෙන්න ගන්න කියලා. දැන් මම මේක 2007 කරන්න ගියා. 2007 අගෝස්තු මාසේ මගේ කෝප් වාර්තාවේ මම පෙන්නවා රුපියල් බිලියන 700ක් ආදායම තියෙන රටේ රුපියල් බිලියන 300කට වැඩි වත්කම් ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා කියලා. මම පාර්ලිමේන්තුවට මේ වාර්තාව ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා මගේ යෝජනාවක් උඩ අල්ලස් කොමිසමට යවුවා මේක ගැන පරීක්ෂණ කරන්න කියලා. එදා හිටපු ගරු කතානායක විජම ලොකුබණ්ඩාර මැතිතුමා කොන්දේසියක් දැම්මා මේ පිළිබඳ විමර්ශනය කරලා. හැම සති දෙකකටම වරක් මට ප්‍රගති වාර්තාවක් එවන්න කියලා මාසයක් එව්වා. එදා ඉඳලා අල්ලස් කොමිසම බුදි කිසිම වාර්තාවක් කියලා නැහැ. කිසි පියවරක් අරගෙන නැහැ. ඒකෙන් මොකද වුනේ? මං කොහෙද විපක්ෂේ ඉන්න මිනිස්සු දූෂිතයි කියලා. ඊළඟ සතියේදී වාසුදේව මැතිතුමා දවස් 14යි ගියේ විපක්ෂේ දූෂිතයි කියපු 18 දෙනෙක් මේ පැත්තට ආවා. මට විපක්ෂයට යන්න සිද්ධ වුණා. ඔබතුමාට මතකයිනේ ඔබතුමානේ නඩුව දැම්මේ රක්ෂණහත්තාව සම්බන්ධව. ඉතින් ඒ මේ පාර්ලිමේන්තුවේ අතීතයේ ඒක මේක තවදුරටත් මේ විදියට ගෙනියන්න දෙන්න බෑ. ඒක නිසා මේ මුදල් ප්‍රමාණය මේ රටේ ජනතාවගේ ලේ දහඩිය කඳුළු වලින් උපයපු ඩොලර් මේවා ඒගොල්ලන්ට තමයි අයිති අපි දන්නවා. හැබැයි මේවා රටට ගෙනල්ලා රටේ ඕන දෙයක් කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැනේ. රටේ සම්පත්නේ. දැන් අද මිනිස්සු මෙච්චර දරිද්‍රතාවයට පත් වෙලා තියෙන්නේ ඩොලරේ රුපියල් 330ට 25ට ගිහිල්ලා තියෙන්නේ. ඇයි? අපේ ඩොලර් පිටරට තියලා හංගන් ඉන්න නිසා. ඒ ටික මෙහෙට ආවනම් ඩොලර රුපියල් 100ටවත් ඉල්ලන්නේ නැහැ කවුරුවත්. එතකොට ඒකට කවුද විසඳුම් ගේන්නේ? එතකොට ගරු සභාපතිතුමනි මං කාරුණික වෙilla සිටිනවා මේ ඇන්ටි කරප්ෂන් මේ බිල් එකේ පනතේ මේ පනතේ මේ වචන දෙකක් අල්ලගෙන මේ විවස්ථාදායක සභාවට මේ ගිනි කන්දක් උඩ ඉඳගෙන පන්දු කෙලින්න වෙලාවක් නෙවෙයි. මේක මේ බෝල ගහන වෙලාවක් නෙවෙයි. මේ රටේ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන වෙලාවක්. මේ රටට ප්‍රශ්න තියෙන වෙලාවක්. සංවර්ධනේ අඩාල වෙලා තියෙන වෙලාවක්. ආර්ථිකේ රීණ ගියපු වෙලාවක්. ඒතර මේක ගොඩ ගන්න මුළු ලෝකෙම කියන ඕගොල්ලන්ගේ දූෂණය නැතිකරන්න මේ රටේ මිනිහෙක්වත් රුපියලක් ආයෝජනය කරන්න කැමති නැහැ සමහරු. ඇයි? මේ රාජ්‍ය යාන්ත්‍රණේ තියෙන දූෂිතභාවය නිසා. අද විදේශිකයෙක් ආයෝජකයෙක් අපේ රටට එන්නේ නැත්තේ ඇයි? දූෂණේ තියෙන නිසා. ඒතර දූෂණේ වළක්ව ගන්න ක්‍රමවේදී හදලා දුන්නම මේ විවස්ථාදායක සභාවේ 10 දෙනා එකතු වෙලා පන්දු කෙලින්න ලෑසියක් සූදානම්ක් තියෙනවා නම් මේක මේ රටේ ජනතාවට අපි කියනවා. මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්ලා 3 දෙනා එකතු වෙලා මේක සෙල්ලමකට අරගෙන තියෙනවා නම් අපි ඒක මේ රටේ ජනතාවට කියනවා. මේ 13 දෙනාගේ පිට මේ වරද පටවන්න චෝදනාව ඒ 13ට එල්ල කරන්න අපි සූදානම්. ඒක නිසා මේ පිළිබඳව ගරු කතානායකතුමා ආපුවම කරුණා කරලා දැනුම් දෙන්න ඔබතුමා. මේ පිළිබඳව වහාම පියවර ගන්න කියලා. මම මිට පෙර ලියලක් තියෙනවා. දැන් මේ රාජ්‍ය තන්ත්‍රය තුල අනිත් පැත්තෙන් බලන්න. දැන් ඔක්කොම එකම මේක දූෂිතයි කියලා. මේ පාර්ලිමේන්තුවේ කට කහනවට වගේ හැම කෙනාම මේක දූෂිතයි දූෂිතයි ආණ්ඩු පැක්ෂි ඉන්නකොට සමල්ලට නැහැ කියන විපක්ෂි කියොත් කටේ තියෙන දූෂණයම විතරයි. වෙන මොකුත් නැහැ. මේක මහා පරිමාණ දූෂණයක්. ඉතින් දූෂණයට කරන දේත් කියන්නකෝ. දූෂණේ නවත්තන්න පනතක් ගෙනාවා. ඒකටත් විරුද්ධව අත උස්සනවා. සමහර ඒවාට පක්ෂව උස්සනවා. දැන් මේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බිලියන 905ක් අය කරගෙන නැහැ. ඇයි හේතුව? දැන් මේ වාර්තානුව කියනවා රේගුවෙන් අපිට එන්න ඕන ආදායමෙන් රජයට එන්න ඕන ආදායමෙන් 40%ක්වත් එන්නේ නැහැ. මේ යථාර්ථය. පෞගිය කාලේ තහනම් කරා ලයිස්තු 10 ගාණක් ලයිස්තු පිටින් මේ වගේ එන පිටරටින් තහනම්. මට කරුණා කරලා කියන්න ගෙන්නේ නැති එක දෙයක් වාසුදේව මන්ත්‍රීතුමා. ඔක්කොම ගෙන්නෙව්වා. රුපියල් 50,000ක් දුන්නම මේ 150,000ක් දුන්නම ඕන කන්ටේනර් එකක් පන්නනවා එතන. නැද්ද කියන්න කවුරු හරි? මේ පාර්ලිමේන්තුවේ නැගිටලා කියන්න නැද්ද කියලා කවුරු හරි? මේ නැහැ ගේන්න තහනම් කරපු හැම භාණ්ඩයක්ම මේ රටේ වෙළඳ පොලේ තිබුණා. හැම එකක්ම තිබුණා. පිටකොටුවේ වෙළඳ පදික වේදිකාවට ගියා නම් ඒ හැම එකම වික්කා. ඔක්කොම මේ තහනම් කරලා අවුරුදු ගණන් ගිහින්. ඒත් තියෙනවා. තහනම් කරපුවෙන් ගේන්න බැරිුනේ වාහන විතරයි. අනිත ඔක්කොම ගෙනාවා. ඒවත් කෑලි ගෙනල්ලා හයි කරා. මේ ඔක්කොම කස්ටම් එකෙන්. ගරු කතානායකතුමනි මේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අපිට අහිමි කරන මුදලයි මේ කස්ටම් එකෙන් අහිමි කරන මුදලයි ගෙනාවනම් මේ එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක සුරාබදු එකයි ගෙනාවනම් මේ පිටරට ණය ටික ඔක්කොම ගෙවන්න පුළුවන් අවුරුද්දෙන් දෙකකින් මේ සුරාබදු දෙපාර්තමේන්තුවට පෞගිය කාලේ ගැහුවා ස්ටිකර් මොකද්ද ස්ටිකර් ගහන්න ගිහිල්ලා කරේ සභාපතිතුමනි මම පෞද්ගලිකව ඉදිරිපත් වෙලා සේවාදායකෙක් ඉදිරිපත් කරවලා මම නඩුවක් පැවරුවා අභියාචනා අධිකරණේ. දැන් මේ සුරාබදු ස්ටිකර් එක මම අරන් බැලුවා මට ඒක හිනා ගියා. මේක අර දිනමින පත්තරේ ගහන කඩදාසිය වගේ කඩදාසියක්. මේක ලේක් හවුස් එකේ හරි මුද්‍රණ සංස්ථාවේ හරි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ හරි print කරන්න පුළුවන් එකක් ගරු මන්ත්‍රීතුමා. මේක මැඩ්‍රාස් security printing company කියලා company එකට දීලා විශාල මුදලක් දුන්නා. මේගොල්ලෝ මොකද කරේ? ආණ්ඩුවට මිලියන 100ක් ස්ටිකර් විකුණනකොට අරක්කු කම්පැනි කාර්යයට තව මිලියන 200ක් ස්ටිකර් විකුණනවා 10-15 ගුණයක් සල්ලි අය කරලා. ඒක එහෙම කරා. එහෙම කරලා රටවල් තුනක බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගම. ඒ බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගමට ඒක දීලා අද මොකද වෙලා තියෙන්නේ? අද හොර ස්ටිකර් හැමතැනම. මට කවුරු හරි කියන ඇහුණා පෞගිය කාලේ ස්ටිකර් පන්නන්න ගත්ත නිසා අල්ලන්න ගත්ත නිසා විතරක් රුපියල් බිලියන එක ආදායමක් ගිය මාත ඉහළ ගියයි කියලා. එක මාසෙට මේ කාවද මේ රවට්ටන්නේ? එතකොට මේ මොකද්ද නඩුවට ඇවිල්ලා කිව්වේ? අභියාචනා අධිකරණයට ඇවිල්ලා මේ සුරාබදු කොමසාරිස්තුමා වෙනුවෙන් පෙනී සිටින නීතිච්ච මහතුරු කියනවා නෑ මේක අත්‍යවශ්‍යයි. මේකෙන් අපේ ආදායම 10 ගුණයක් විතර වැඩි වෙනවා කිව්වා. වැඩි වුණාද? තිබිච්ච එකක් නෑ දැන්. තිබිච්ච එකක් නෑ. විනිසුරුවරු මේක මං ඉල්ලපු තහනම් නියෝගේ දුන්නේ නෑ. ඇයි ඇවිල්ලා ඉදිරිපත් කරා බොහොම උජාරුවට සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම සරු කරගන්න ආදායම 7-8 ගුණයක් වැඩි කරන්න මෙන්න හොඳ chance එකක් තියෙනවා. විනිසුරුතුමාලත් හිතුව ඇත්තයි කියලා. හිතෙනවනේ එහෙම. කවුද ඇවිල්ලා කියන්නේ? සුරාබදු කොමසාරිස් ජෙනරල්. දැන් සුරාබදු කොමසාරිස් ජෙනරල් එහෙම කියලා දැන් ඒ මිනිස්සයා නියෝග දෙනවා. මේකත් මේ ඒගොල්ලන් කියමු නැට්ටේ අපේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමාලා ගණනාවක්. මට මතකයි බුද්ධික පත්තින මන්ත්‍රීතුමායි තව ගණනාවක්ම මේක මතු කරාට පස්සේ දැන් වටලනවා. දැන් වටලනකොට අපි කියපුවේ ඇත්ත. දැන් නැව ගිහිල්ලා අවුරුද්දක් තිස්සේ බිලියන 3400ක් ආදායම අහිමි වෙලා ඉවරයි. අපිට ඒක අධිකරණේ හරහාවත් වළක්වා ගන්න බැරි වුණා. එහෙනම් මේ මුදල් අවභාවිතය, මුදල් හොරකම, අල්ලස, දූෂණය මේක ආණ්ඩුවට බාර දීලා නැහැ. මේක නවත්තන්න ආණ්ඩුවකට කරන්න බෑ. මේක අධිකරණ ඇමතිට කරන්නත් බෑ. මේක මේ පාර්ලිමේන්තු එකතු වෙලා කරන්න ඕන දෙයක්. ඒක නිසා ඔබතුමාලා අපි එකතු කරගත්තා. ව්‍යවස්ථාව සංශෝධනය කරා. දූෂණ විරෝධී පනත සම්මත කරා. මැතිවරණ දූෂණ වියදම් අතර කරන්න වළක්වන්න පනත සම්මත කරා. ස්තුතියි ඔබතුමාලා දීපු සහයෝගය ඔක්කොටම. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද්ද අපි කරන පසුවිමරම? මේක ක්‍රියාත්මක නොවෙනවා නම් මොකද්ද අපි කරන්නේ? දැන් මේ අපිට තිබුණු ඔක්කොම බලය ගෙඩිය පිටින් එකතු කරලා දුන්න ව්‍යවස්ථාදායක සභාවට ඒක නිදා ගන්නවා නම් ඒක උඩ ඉඳන්. එතකොට ඒකට බලය දුන්නා අල්ලස් කොමිසමට සුදුසු අයපත් කරන්න. අල්ලස් කොමිසමට දැන් ඉන්න අයට වැඩ බලන අය ඒගොල්ලන්ට බලය දීලා තියෙනවා. ඒගොල්ලත් නිදාගෙන නම් ඉන්නේ. කාටද ජනතාව කියන්නේ? ජනතාව කියන්නේ මහජන නියෝජිතයන්ට.
Honorable Lakshman Kerala.
කරු ඇමතුමා, දැන් මේ දූෂණ විරෝධී පනතේ ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ව්‍යවස්ථාදායක මණ්ඩලය කියලා වචන තියෙන 11 සතාවක්
කිව්වා. මම පැහැදිලි කරා.
නෑ නෑ ඔබතුමත් එක්ක මේ ව්‍යවස්ථාදායක සභාව රැස්ුණාම මේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ව්‍යවස්ථාදායක මණ්ඩලයේ කියන වචන තියෙන නිසා ව්‍යවස්ථාදායක සභාවට ඉස්සරහට යන්න බැරි වුණා.
නෑ ඒක ඒක ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියන තර්කේ මම දන්නවා. ඒගොල්ලන්ගේ තර්කනේ ඒ 10 දෙනාම වැරදි. ඒ 10 දෙනාම වැරදි. ඒ මම ඔබතුමාට මම පෙන්නන්නම්.
Honorable Minister, you have 2 more minutes.
ඔව්. නෑ නෑ මම ඒක පෙන්නන්නම්.
Honorable Lakshman Kerala.
ආණ්ඩුවේ කට්ටිය තමයි බහුතරය ඉන්නේ. ආණ්ඩුවේ හිතවත් කට්ටිය තමයි බහුතරය. Majority belongs to the government. Right? But all 11 have agreed. ඒකොල දෙන්නා පිළිරන් තියනවා මෙතන ගරු ඇමතුමා සංශෝධනයක් ගේන්න ඕන කියලා. මොකද මේ පරිදි තියෙන්නේ දූෂණ විරෝධී පරිදි
තියෙන්නේ.
සභාව තියෙන්න ඕන. නමුත් තියෙන්නේ මණ්ඩලය කියලා.
Will allow the minister to clarify.
ගරු
මන්ත්‍රී you have 2 more minutes.
ඔබතුමාට ස්තුතියි. ඔබතුමාත් එක්ක මම එක මේ ගැටුමකට යනව නෙමෙයි. හැබැයි ඔබතුමා මටත් වැඩිය හුඟක් ජේෂ්ඨ නීතිඥ මහත්මේ මහනුවර අධිකරණයේ හිටපු දක්ෂතම නීතිඥ මහත්මියෙක් නේ ඔබතුමා. ඔබතුමා දන්නවා අපේ රටේ අනෙකුත් අනපනත් අර්ථ නිරූපණය කළ යුත්තේ මේ රටේ මුඛ්‍ය නීතියට යටත්වයි. එතකොට මේ මුඛ්‍ය නීතියේ ආණ්ඩු ප්‍රවත්තාවේ 41 ආයන්න කියනවා මේ අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවට පත් කරන්න කියලා ව්‍යවස්ථාදායක සභාවෙන් නිර්දේශ යවන්න කියලා ජනාධිපතිට. මේ ආණ්ඩු ක්‍රමවත්තාවේ අඩුපාඩුවක් නැහැනේ. එතකොට මේ අල්ලස් දූෂණ පනතේ යම් කිසි දෝෂයක් පිළිගන්නවා. දෝෂයක් සිද්ධ වුණා. ඒ දෝෂේ තමයි අධ්‍යක්ෂක ජෙනරාල් පත් කිරීමේ වගන්තියේ ඉඳලා ආණ්ඩු ක්‍රමවත්තාදායක සභාව වෙනුවට මණ්ඩලය කියලා සභාපතිතුමා යොදලා තියෙනවා. ඒක අපි නිවැරදි කරන්න ඕන. හැබැයි ඔබතුමා බලන්න මේක මණ්ඩලය පත් කිරීමේ වගන්තිය 4 කොමිෂන් සභාව ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පහත් හඳන් අය පත් කළ යුතුයි. එතන තියෙන්නේ සභාව. ආණ්ඩු ක්‍රමවත්තාවේ ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නේ ඔක්කොම උගතුන් බුද්ධිමතුන් නේ ගරු මන්ත්‍රීතුමා. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කමක් නැහැනේ. එතකොට මේ බලතල දීපුව එක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එක්ක මේක යටි අරමුණක් තියෙනවා. මේගොල්ලන්ටත් ඕන හොරු දූෂිතය රකින්න. ඒගොල්ලන්ටත් ඕන හොරු දූෂිතය රකින්න නෙවෙයි නා. මොකද්ද මේක කරන්න බැරිකම? මොකද්ද බැරි ප්‍රශ්නේ?
Honorable Minister, please wind up.
මේක ගරු සභාපතිතුමා මේ සිංහල වචනයක් එහාට මෙහාට උණයි කියලා ඒක නිකන් පාපන්දුවක් වගේ එහාට මෙහාට දාලා ඔක්කොම කරන්නේ මොකද්ද? මන් දන්නේ නැහැ 10 දෙනාගෙන් කී දෙනෙක් මොන මතය දරනවද මට අදාළ නැහැ. ඒගොල්ලෝ ආණ්ඩුවේද විපක්ෂයේද කියලා මට අදාළ නැහැ. ඔබතුමාලව විවස්ථාදායක සභාවේ සමාජිකයෝ විදියට පත් කරේ මේ ආණ්ඩු ක්‍රම විවස්ථාව සංශෝධනය කරලා දේශපාලනය කරන්න නෙවෙයි. ඒ සභාව ඇතුලේදී ස්වාධීනව කටයුතු කරන්න. සභාව ඇතුලේදී අපි පාර්ලිමේන්තුවේ දේශපාලනය කතා කරනවා. හැබැයි අපි ගිහිල්ලා කාරක සභාවක් ඇතුලේ වාඩිලා දේශපාලනය කරන්නේ නැහැ සභාපතිතුමා. එදා මම ඒක කරා නම් කෝප් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා විදියට මම ඉදිරිපත් කරන්නේ නැහැ බිලියන 300ක් හොරකම් කරපු මිනිස්සු මේක ඇතුලේ ඉන්නවා කියලා. ඒක ඉදිරිපත් නොකරනම් ඒ හොරු සමහරු තාමත් මේක ඇතුලේ ජනතාවට පුළුවන්කම ලැබුණේ ඒගොල්ල අඳුරගෙන එළියට දාන්න. ඒක නිසා ගරු සභාපතිතුමනි මේ බොළඳ තර්ක දාලා මේ වගේ උත්තරීතර පරමාර්ථයක් ඇතුව මේ සම්මත කරගත්ත පනත විකාර රූපී කරන්නේ නැතුව මේ රටේ ජනතාව නැවතත් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව නීතිය ආධිපත්‍ය පිළිබඳව හොඳ බලාපොරොත්තුවක් දැල්වගෙන එන වෙලාවේ ආපහු මේක හරවලා ආපහු මේක අනිත් පැත්තට හරවලා ප්‍රජාතන්ත්‍රවාදයයි මේ පාර්ලිමේන්තුවයි දෙකම මිනිස්සුන්ට එපා කරවන්න එපයි කියලා මං ඉල්ලා සිටිමින් මේ පිළිබඳව ක්‍රියාත්මක නොවුනොත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න අපි සූදානම් කියනවා. ඒ වගේම ජනතාවයකට පෙළ ගැසෙනවා කියලාත් මම කියනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Lakshman Kerela, you have 10 minutes.
I'll take a little more time, don't worry. ගරු සභාපතිතුමනි දැන් මම ගරු ඇමතිතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමා දැන් සංශෝධනයක් ගේනවද? ඒක තමයි විපක්ෂ නායකතුමා දැන් ඔබතුමා ඔබතුමා කියන විදිහට වැරද්දක් වෙලා නැත්නම් සංශෝධනයක් ගේන්න ඕනේ නැහනේ. දැන් පොඩ්ඩක් සංශෝධනයක් ගේන්න ඕනේ නැහනේ. විපක්ෂ නායකතුමා පෙන්වුවේ ඒ වැරද්ද.
Honorable Minister Jayadasan.
ගරු සභාපතිතුමනි මම කාගෙවත් වැරදි හොයන්න තරම් මට වෙලාවක් නැහැ. මට ඊට වැඩිය වැදගත් වැඩ තියෙනවා. මම කිව්වේ ඒ ඒ වචනේ පිළිබඳව සංශෝධනයක් ගේනවා.
හැබැයි
එතකන් ප්‍රවත්තාදායක සභාවට මේ පත් කිරීම කරන්න බාධාවක් නැහැ කියලා කියන්නේ.
Thank you.
ඒකදී කතානායක තුමත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. අපි දූෂණ විරුද්ධ පන්තරේ තද්ද දුන්නා. We voted for it. එතකොට මේ ගරු ඇමතිතුමා කිව්වා මැතිවරණ වියදම් නියාමන පනතට අපි විරුද්ධ තද්ද දුන්නා. මොකද අපි සංශෝධන වගේක් ගෙනාවා. විපක්ෂ සභාවේ බෙන්මස් ගරු ඇමතිතුමා ඒ සංශෝධන පිළිගත්තේ නැහැ. ඉතින් අපි විරුද්ධ තද්ද දුන්නා. අපි පිළිගන්නවා ඒක. හැබැයි ඇත්ත වශයෙන්ම අද අපි කතා කරන්න තියෙන්නේ ගරු ඇමතිතුමා ආර්ථිකය ගැන කතා කෙරුවා. නමුත් අද අපි කතා කරන්න තියෙන්නේ ආර්ථිකයට වඩා මේ අධිකරණ නිදහස ගැන. මොකද බුලතීම් විනිශ්චකාරවරයා අසුනා විතරක් නෙමෙයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට රට දාලා ගියා. එච්චරට බය වෙලා එච්චරට ආතතිය විනිශ්චකාරවරු අස්සෙනවා. හැබැයි ඒගොල්ලෝ රට දාලා යන්නේ නැහනේ. ඇයි රට දාලා ගියේ? එතුමාට තර්ජන ආවා එතුමාගේ ජීවිතේට. ඉතින් මේක තමයි ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි අද මේ සිද්ධිය අපේ රටේ බබඩක් නෙමෙයි මුළු ලෝකෙම රැව් පිළරැව් දෙනවා. ඉතින් අධිකරණ නිදහස මම ආංගම කියන්න ඕන යහපාලන ආණ්ඩුව කාලේ අපි 19 වෙනි විවත්ත සංශෝධන කෙරෙල්ලා අධිකරණයට යම් ස්වාධීනත්වයක් ලබා දුන්නා. අංග සම්පූර්ණනේ අඩුපාඩු තියෙනවා. නමුත් තිබ්බකට වඩා හොඳයි. පස්සේ 20 ගෙන ආවා. ආයිත් පරණ තත්ත්වයට ගියා. අපි එදා කිව්වා 20 ගේනකොට මේ ගේන්න එපයි කියලා. නමුත් අවුරුදු 3ක් 20 වෙනි විවත්ත සංශෝධනේ තියාගෙන ආයිත් ඒක වෙනස් කෙරුවා 21. අපි කියපු දේ ආණ්ඩුව පිළිගත්තා. They accepted but we said about the credit. ඉතින් මම කියන්නේ අද මේ පොහොට්ටුව ආණ්ඩුවයි ඊට කලින් පොදු ජන එක්සර්ට් එකේ ආණ්ඩුවයි දැන් බලන්න අධිකරණ නිදාගත් තියෙනවද? මැතිවරණ කල් දැම්මා. මැතිවරණ කල් දැම්මා. පළාත් මාර්ග මැතිවරණ. ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවක් දුන්නා. ඡන්ද තියන්න කියලා. ආණ්ඩුව සල්ලි දුන්නේ නැහැ. එතකොට මේ අධිකරණ තීන්දුව දියාරු කරන්නේ නේද සල්ලි දුන්නේ නැත්තේ? ඇයි සල්ලි දුන්නේ නැත්තේ? අපි ඒව ගැන අපි අද අධිකරණයේ නිදහස ගැන කතා කරන්න ඕන දවසේ ආර්ථිකය ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට මොකක්ද උනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරු වරප්‍රසාද කොමිටියට ගිරාව. බය කරන්නේ. විනිශ්චයකාරවරු බය කරන්නේ මොකද ඒගොල්ලෝ අපි වගේ මිනිස්සුනේ. රැකියා නැති වේද අපිට ප්‍රශ්න. ඉතින් පාර්ලිමේන්තුව තමයි ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි මේ අධිකරණයට බලපෑම් කරන්නේ. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. එතකොට දැන් ඊට පස්සේ දැන් තද තියන්නේ. දැන් මාස 8ක් වෙනවා. මොකද්ද මේගොල්ලෝ කරුවේ? පටතක් ගේනවා තද තියන්නේ නැතුව. ඒක ප්‍රයිවට් මෙම්බර්ස් බිල් එකක් උඩට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගෙනාවා. ඉන්න මන්ත්‍රීවරු ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නාගරික මන්ත්‍රීවරු ආයි සභාවට පත් කරා. මේ පාර්ලිමේන්තුව හදන්නේ මැතිවරණ තියෙන එක කල්දදා උඩරට දාන්න. හැබැයි නීතිපතිවරයා කියලා තිබ්බා ඉන්න මන්ත්‍රීවරු ආයි සභාවකට පත් කරන්න නම් තුනින් දෙකක් ඕඩ ජනමත විචාරණයක් වෙන්න ඕන කියලා ඒ කරන්න බැරි වුණා. එතකොට ආව අර්ථ සාධකාර මුදල් ප්‍රතිව්‍යුහගත කරන්නේ IMF එකේ එක සාකච්ඡාවලින් පස්සේ. දැන් ගරු සභාපතිතුමනි අපේ රට 16 වතාවක් ජාත්‍යන්තර මුදල් අරමුදලට ගියා. කවදාකවත් ඒව පාර්ලිමේන්තුවට ආවේ නැහැ. දෝසා ඒව ප්‍රතිපත්ති තීරණ පොලිසි ඩිසිෂන්ස් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ. නමුත් මේගොල්ලෝ පාර්ලිමේන්තුවට ගෙනාවේ මොකද යටි අරමුණක් ඇතුව. කලින් අවස්ථාවල වගේ ප්‍රකාශයක් කළා ජාත්‍යන්තර මුදල් අරමුදලේ කොන්දේසි ප්‍රකාශයට පත් කෙරුවා නම් අපේ රටේ ජනතාව උසාවිය යනවා. අපේ රටේ ජනතාව උසාවිය යනවා. මේගොල්ල මොකද්ද කිව්වේ? ප්‍රකාශයට පත් කළා ඒක පාර්ලිමේන්තුවට ගෙනාවා. අවශ්‍ය නැහැ. ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලවා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා කතානායකතුමාදී ඉදවත් දුන්නා. මේක අධිකරණයේ ඉදිරියේ මේ නඩුව විවාහ කරන්න බෑ කියලා. ඉතින් අධිකරණය කැමති වුණේ විවස්ථා දායක සභාවත් එක්ක හැප්පෙන්න. ඒගොල්ලෝ ඒක අත්හැරියා. ඉතින් අද පාර්ලිමේන්තුව නේද මේ අධිකරණයේ නිදහස නැති කරලා තියෙන්නේ. අහුරනවා. තියෙන ඉඩකඩ අද විනිශ්චයකාරවරු බය කරනවා. ඉතින් මම එකක් කියන්නම්. අපේ ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා ඊයේසරේ ගියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට. අලිසබ්‍රි මහත්තයාත් ගියා. හැබැයි මේ අවුරුද්ද ගියේ නැහැ. මේ අවුරුද්ද ගියේ නැත්තේ ගිය අවුරුද්ද කියපුවා අහගෙන ඉඳලා මං හිතන්නේ මේ අවුරුද්ද යන්න අධිපති කෙරුවා. මේ අවුරුද්ද ගිය අවුරුද්දට වඩා අන්තයි. ආර්ථික අපරාධ ඉකොනොමික් ක්‍රයිම්ස් අපේ අපිට විරුද්ධව ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් බලන්න දැන් පළාත් පාලන මැතිවරණ කල්දල 68යි. එතකොට මූලික අයිතිවාසිකම් පෙක්ෂන් දාලා තියෙනවා. නීති ඇටියට මාස දෙකෙන් මේක ඉදිරිපත් අවසන් වෙන්න ඕන. දැන් මාස 8ක්. මාස 8ක් වෙලත් තාම තීන්දුවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ රටේ ජනතාවට තණ්හයි තියෙන්නේ නැත්තම් අධිකරණය අපි බලාපොරොත්තු වෙන සහනය ලැබෙන්නේ නැත්තම් මොකද ජනතාව කරන්නේ? ඔබතුමා කියන්නේ මොනවද කරන්නේ? අද ගංවල මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු නොමැති නිසා අද ගං විශාල ඇදවැටීමක් තියෙනවා. ගමේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තරක් නැහැ. කාත්‍යක සාකච්ඡා අපි පාර්ලිමේන්තුවේ වැඩ කරන්නේ. නමුත් අද ගංවල විශාල ඇදවැටීමක් තියෙනවා ලබා දෙන සේවාව සම්බන්ධයෙන්. එතකොට අනිම නිසා දැන් බලන්න අග්‍රවිශේෂකාරතුමාට අපේ ගරු කිරීමක් තියෙනවා. ඒ වගේම නීතිවේද දෙපාර්තමේන්තුවට අපි ගරු කරනවා. ඒවා ස්වාධීන වෙන්න ඕන. රජයෙන් බලපෑම් කරන උනා මේ විදිහට කොහොමද දැන් පණත් ගේනවා? ගිය අවුරුද්ද තුල පණත් ෆැක්ටරියක් වගේ පණත් ගේනවා, පණත් ගේනවා, පණත් ගේනවා. මං ගරු විජේදාස අපැතුමාට මතක් කරන්න ඕන මං අනතුරු හැඟීමක් කෙරුවා. දැන් මාසක විතර කලින් පණත් හදලා ඉක්මනට ගේනවා. මේවා හරියට වලන්නේ එකපාරක් ගරු සභාපතිතුමනි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ශේෂ්ඨාධිකාරිය ටෝටලි රිජෙක්ටඩ් එකපාරක් හදිස්සියකට හැල්ලා. හැබැයි පණත් ගේන එක නෙවෙයි වැදගත්කම. මේ පණත් දියා බලලා අධිකරණයට නිදහස තියෙනවද සාධාරණ මිනිස්සුන්ට දෙන්න. අද ඒක අහුරලා තියෙන්නේ. ශේෂ්ඨාධිකරණ මිනිස්කාරවලට පීඩන ඇති කරලා තියෙනවා. එක මිනිස්කාරයෙක් රට දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අද මම 20 වෙනි සංශෝධනය ආපු දා ඉඳලම මේ පාර්ලිමේන්තුවේ මගේ කතා බැලුවොත් මං හැමදාම කිව්වා 20 වෙනි සංශෝධනයේ නීතියේ උත්තරීතරභාවය නැති කරලා තියෙනවා. නීතියේ උත්තරීතරභාවය නැති රටකට කවදාක්වත් ආයෝජන එන්නේ නැහැ. හැබැයි මම දැක්කා ගිය සතියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා දශමිකින් ආයෝජනේ වැඩි වෙලා තියෙනවා කියලා. අපේ රට ගොඩ ගන්න මේ දශමිකින් ආයෝජන වැඩි වෙලා රටගෙන යන්න බෑ. පිම්මක් තියෙන්න ඕන. ආයෝජන පිම්මක්. There should be a leap of investments. ඒක අපිට තියෙනවද? අපිට තියෙනවද? ඉතින් මං හිතන්නේ අද වැදගත් දේ තමයි අධිකරණයට අනිත් එක මේ ආණ්ඩුවේ පැටිගිරිය දිහා බැලුවාම මේගොල්ලෝ තමයි අග්‍රවිශ්වකාර තුමිය එළෙව්වේ මේ පාර්ලිමේන්තුවේ. එදා ශිරාණි බණ්ඩාරනායක මැතිණිය දිවි නැගුම පනතේ ත විරුද්ධව නඩු තීන්දුවක් දුන්නා කියලා සමුන්නාතල එළෙව්වේ නැද්ද එතුමිය? එළෙව්වේ නැද්ද? පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග කරලා අස් කෙරුවා. හරි. මොකද මම නම් හිටියේ නෑ හොඳේ. මම නම් හිටියේ නෑ. මම දැන් අවුරුදු 20ක් මේ පැත්තේ. අපි නම් හිටියේ නෑ. ඉතින් මේගොල්ලෝ තමයි මේ අධිකරණ ස්වාධීනත්වයේ කඩ කතා කරන්නේ. විනිශ්චයකාරතුමිය ගෙනහැල්ලා මම ඔබතුමා මේ සභාපති හැටියට මම ඉල්ලීමක් කරනවා ඒ අවසාන යෝජනාව කියවන්න කියලා. අපේ ජී විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ බුද්ධිය තියෙනවා. එතුමත් විරුද්ධව ඡන්දය දුන්නා. ඉතින් විජේදාස මැතිතුමා විරුද්ධව ඡන්දය දුන්නා. සබ් ඔබතුමා මේක කියවලා නිකන් විනෝදේ සඳහා බලන්න. දෝෂාභිය කමිටුවක් පත් කෙරුවා. ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධව සාක්ෂි මෙහෙවන්න. හරි. ඉතින් අවසාන දවසේ යෝජනාවක් ගේන්න ඕන. එතුමී ඉවත් කරන්න. ඔබතුමා දන්නවනේ වෙච්ච දේ. ශිරාණි බණ්ඩාරනායක මැතිනේ ඉවත් කිරීමේ යෝජනාවක් ගේන්නේ නැතුව පාර්ලිමේන්තුව ඡන්දය දුන්නා. ඇත්තටම මං කියන්නේ ශිරාණි බණ්ඩාරනායක මැතිනේ ඉවත් කිරීමේ යෝජනාවක් නැතුව ඡන්දය දුන්නා. අපි ඡන්දය දෙන්නේ මොකටද? අන්තිම දවසේ අර දෝෂාභි යෝග කමිටුව පත් කිරීමේ යෝජනාව තමයි අවසන් දවසේ ඉදිරිපත් කෙරුවේ. එහෙම නේද? ඉතින් මේ විදිහට පාර්ලිමේන්තුව කටයුතු කරුවේ එදා කතානායකතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමත් දැකිටල කතා කරුවා. මමත් කතා කරුවා. අවසන් කතාව මම කිව්වා. There is no motion to expel the Chief Justice. There was no motion. On the last day, the motion they brought was the motion to appoint the impeachment committee. You have a look at it now. Now we can't turn back the clock. But you just have මුතුබා බලන්න. ඒක හාස්‍යජනක සිද්ධියක්. ඉතින් මම මේ අවස්ථාවේ කියන්න ඕන එතකොට දැන් නාම යෝජනා දැන් කැන්සල් කරන්න කියලා රසකුසුවක් තියෙනවනේ. පත්තරල තිබුණා. පත්තරල තියෙනවා මේ උපදේශක සභාවේ. අපිත් කැමති වුණා කියලා ඡන්ද ගල්ලා. ඒක සමහර ඉංග්‍රීසි පත්තර ලීලා තිබ්බේ ආණ්ඩුවට හිතවත්. එදා විපක්ෂ කිසිම කෙනෙක් හිටියේ ඒ තීන්දුව අරන් තියෙන ආණ්ඩු පක්ෂෙ. අපි කවදාකවත් ඡන්දේ කල් දාන්න නාම යෝජනා අහුසි කරන්න අපි කවදාකවත් කැමැත්ත දීලා නැහැ. ඉතින් මම රජයෙන් අහනවා මේක කරන්නත් නාම යෝජනා කැන්සල් කරන්නත් ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා පිළිගන්නවද මන් දන්නේ. තුනෙන් දෙකක් ඕනේ ජනමත විචාරණයක් ඕනේ. තුනෙන් දෙකක් ඕනේ ජනමත විචාරණයක් ඕනේ. ඉතින් මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? ඔක්කොම හරි කියනවා. සාර්ථකයි කියනවා. ආර්ථිකය හොඳට යනවා කියනවා. ඡන්දේ කියන්න බෑ. ඇයි? ඡන්දේ කියන්න බෑ. එතකොට ගරු සභාපතිතුමනි අපේ ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුවේ මැතිවරේ. ඉතින් ආණ්ඩුව ගැන එතුමා ගුණ කියන්න ඕන. හැබැයි එතුමා කිව්වා ආර්ථිකය හොඳට යනවා කියලා. අපි අවුරුද්ද මාස 17ක් we have not paid the loans මාස 17ක් ණය ගෙවලා නැහැ. ඒක තමයි ඇත්ත. ණය ගෙවන්නේ නැතුනම සාක්කුවේ සල්ලි ටිකක් තියෙනවා. අපි මාස 17ක් ණය ගෙවන්නේ නැතුව තමයි මේ යන්නේ. එතකොට IMF එකේ දෙවෙනි කොස කවද හම්බ වෙයිද කියලා දන්නේ. ඉතින් කොහොමද සාර්ථකයි කියන්නේ? අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල හොතරම් වැඩි වෙලා. අද මිල පාලනයක් නැහැ. There's no price control. මතකයි අපි උසාවිය යන කාලේ හැම සතුදාම ගරු සභාපතිතුමනි මහනුවර අධිකරණයේ ව්‍යාපාරිකයන් 200ක් විතර අධිකරණයට අරගෙන වැඩි මිලට බඩු දුන්නා. 200ක් විතර ව්‍යාපාරිකයෝ හැම කෙනාටම දඩ ගැව්වා. අද මිල පාලනයක් නැහැ. there is no price control. Rata dadavate yanawa. Anith ekak api hituwa pasugiya avurudda thula ape rata goda danna adharayak hambu kiyala adharayak hambu la ne apita monawada hambu la tiyene IMF gen 300 million lamuna million 200 indiyawen kema genna hambuna naayata ganna puluwa garada mudulak anith ewwa beth ganna ha දුකී දුප්පත්යාගේ දුප්පත්කම නැති කරන්න සුළු ආධාර ටිකක් තමයි ලැබුණේ ණය ගොඩ ගන්න අපි මේ අර්බුදයෙන් ගොඩ එන්න අපිට ආධාරයක් හම් වෙලා නැහැ දැන් බටේ රටවල් කියනවා චීනේ එකග වුණොත් අපිට මේ ණය ප්‍රතිවිගත කරන්න පුළුවන් කියලා නමුත් චීනේ එකගතාවයක් තාම නැහැ අපි මේ ගරු සභාපතිතුමනේ චීනේ එකග වෙන්න ඕන දේමස් එග්‍රි මොකද බය අපි මේ ණයගුණට අවුනේ චීන නිසානේ ඒක ඒක ආණ්ඩුව ආණ්ඩුව කතා කරලා කියන්න එපා එතකොට හාබර් එක හැදුවා හම්බන්තොට සතභාග ආදායමක් තියෙනවද හරි එතකොට එයාපෝට් එක හැදුවා ආදායමක් තියෙනවද නෙළුම්කුල්ල හැදුවා ආදායමක් තියෙනවද මේ රිටර්න් එකක් නැති ආයෝජන නිසා තමයි අපේ රට අමාරු වෙන්නේ ඒක පිළිගන්න ඕනේ IMF report එකේ තියෙනවා ගරු සභාපතිතුමනි අපේ විපක්ෂ නායකයතු අදු දෙකියෙමු IMF එක කියනවා අපේ රට වැටුනේ පළවෙනි අයවැයෙන්ම බිලියන 800ක් බදු සහන බදු කපා හැරියා 800 we lost 800 million තමුන්නාතල කො ඡන්දෙ දුන්නානේ ඒකට බිලියන 800ක් නැති කරගන්න තමුන්නාතල ඡන්ද දුන්නේ අපිද අපි විරුද්ධව දුන්නේ මේක කරන්න එපා කියලා ඉතින් අපි තමුන්නාතල අත උස්සලා රට බංගලොත් කියලා අපි බලිද මම ඕගලට හොඳ උදාහරණයක් දෙන්නම් ඉංගලන්තේ මේක පොඩ්ඩක් අහගන්න ලිස්ටස් කියලා අගමැතිවරේ කීියා ගරු සභාපතිතුමනි ඉංගලන්තේ අගමැති වුණා බොරිස් ජොන්සන් ගියන් පස්සේ මොකද එයා කරුවේ එයා ආව විතරයි මේ ලංකාවේ වගේ ව්‍යාපාරිකයන්ට දුන්න බදුසාරණ ඉවත් කෙරුවා විශාල මුදලක් එතකොට එයාගේ පක්ෂය අය ඇව්වා හොඳයි මේ බදුසාරණ ඉවත් කෙරුවා ආදායම නැති වෙනවා කොහොමද මේ ආදායම හොයාගන්නේ කියලා දැන් එදා බිලියන 800 කපපු වෙලාවේ ඔබතුමලා ආනතිම කෝටාපෙකින් හොඳයි 800ක් කපනවා අපිට කොහෙන්ද මේක හොයාගන්න බලුවා එක්කෙනෙක්වත් ඇහුවද ඇහුවේ නැහැ එංගලන්තෙ මොකද දුන්නේ මන්ත්‍රීවරු ලිස්ටස් කිව්වා අපිට බදු ආදායම නැති වෙනවා අපි ණය ගන්නවා කියලා මොකද ඒ යට උනේ මන්ත්‍රීවරු යට විරුද්ධ කැරැල්ලක් ගහලා කිව්වා එහෙම කරන්න බෑ ඔයා යන්න කියලා මන්ත්‍රීවරු එයා වෙලෙව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි පක්ෂදායිකා වෙලෙව්වේ බලයටපත් වෙලා මාස 3යි අපිට බදු ආදායමෙන් විශාල මුදලක් ආවා ඔබතුමී ඒක නැති කරගෙන ඒක පීවන්න ණය ගන්නවා කිව්වා ඒක හරිද ඊට පස්සේ තමයි ඍෂි සුරක් තමුන්නාතලා විරුද්ධ උන්නේ ඔබතුමලගේ වැරද්ද ඔබතුමල තමයි අතිස්සුවේ මේ බදු සාර දෙන්න ඉතින් ඉදිරියේදී හරි මෙවැනි වැරදි නොකර අපි සූදානම් රජයට සහයෝගය දෙන්න අපි දූෂණ විරෝධී පද්ධතියට අපි සහයෝගය දුන්නා නමුත් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිවැරදි කරන්න ඕයි කියලා ගරු අපතුමා පොරොන්දු වුණා. ඉතින් මම කියන්නේ මේකයි. රූල් ඔෆ් ලා නැතුව ආයෝජනේ එන්නේ නැහැ. ද පෝට් සිටි එක දැන් පටන් ගත්තනේ. කැමරන්ට මිලියන 6ද 6 මිලියන් ඩොලර් දීලා කැමරන් උපදේශකවරයෙක් හැටියට රත් දිනවා. ඒක හොඳයි. නමුත් කැමරන්ට පඩි ගෙවුවා කියලා ආයෝජක එන්නේ නැහැ. කැමරන් සල්ලි දාන්නේ නැහැ නේ. ආයෝජකයි දාන්නේ. එනවා නීතියේ උත්තරීතරභාවයෙන් නැති රටකට නීතියේ උත්තරීතරභාවයෙන් නැති රටකට ආයෝජක වෙන්නේ නැහැ මම ඔබතුමාට එකක් කියන්නම් 1977 හතෙන් පස්සේ චීනේ ඒගොල්ලගේ ආර්ථික විවෘත කෙරුවා ඒගොල්ලෝ මොකද ඉස්සෙල්ලාම කරුවේ ඒගොල්ලෝ පටතක් ගෙනාවා චීන පාර්ලිමේන්තුවට ෆොරින් ඉන්වෙස්ට්මන්ට්ස් වලට වෙනම නීතියක් ඉව සම්පූර්ණයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණාට රටේ ඡන්ද නැති වුණාට investments ආරක්ෂා කරන නීතියක් ගෙනාවා. ඒ නීතිය හැදුවාම පස්සේ තමයි බටීර ව්‍යාපාරිකයන් තීරණ ගියේ. ඉතින් අද අපේ රටේ අධිකරණය විශාල පීඩනයකින් ඉන්නේ. අපිට අග්‍රවිෂකර්තුමා ගැන විශ්වාසයක් තියෙනවා. මොකද එතුමා නීතිපති කාලේ ගරු එතුමා නීතිපති කාර්යයෙන් නඩු 45ක් දැම්මනේ. නඩු 45ක් දැම්මනේ. ඔබතුමා දන්නවනේ විජේදාස ඇමතුමා. නඩු 45ක් දැම්මා. දූෂණ නඩු ආර්ථික අපරාධ අග්‍රවිෂකර්තුමා නීතිපති කාලේ නඩු 45ක් දැම්මා. මොකද ඒවට උනේ ඊට පස්සේ ආණ්ඩුව වෙනසක් ඇති වුණා. කමිෂන් එකක් පත් කෙරුවා. ඒ තීන්දුව ගැන හොයන්න. ඉතින් කවිලුවක් නේ සුප්‍රීම කෝට් එකේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුව ගැන හොයන්නේ කමිෂන් එකක් පත් කෙරුවා. කමිෂන් එක කිව්වා මේ නඩු තීන්දුව වල අඩුපාඩුකම් පෙන්නුවා. හරි. ඉතින් මේ වගේ දේවල් කෙරුවේ ඉතින් කොහෙද අධිකරණය ගැන විශ්වාසයක් තියෙන්නේ. ඉතින් විජේදාස රාජපක්ෂ මැතිතුමා උත්සාහයක් ගන්නවා. එතුමා ආර්ථිකය ගැන කියපු දේ ඇත්ත. ඔය අපදාන කරුවන් ඇමරිකාවේ ඩොලර් බිලියන 54ක් පිටට තියාගෙන ඉන්නවා කියලා අවුරුදු ගාණක් මේ පාර්ලිමේන්තුවේ කිව්වා. මහා බැංකුව ගණන් ගත්තේ නැහැ. සෙන්ට්‍රල් බැංක එක අපිටත් බොරු කිව්වා. බංකොලොත් එනකන් කිව්වේ නැහැ. මහා බැංකුවේ ලොක්ක එදා ආවා පාර්ලිමේන්තු එකට මැයි මාසේ. මං හැම කොච්චර රිසර්ස් තියෙනවද කියලා. මොකද්ද ඔව් කිව්වේ? අපිට රිසර්ස් තියෙන 20 මිලියන් ඩොලර්ස්. එතකොට එයාගේ ස්ටේට්මන්ට් එකේ තියෙන 2.5 මිලියන් ඩොලර්ස්. එතකොට මං ඒ ස්ටේට්මන්ට් එකේ 2.5 තියෙනවා. ඔබතුමා 20 මිලියන් කියන්නේ ඔබතුමා වැඩි කරලා නැති මේක දාලා තියෙන කියලා. මේ විදිහට තමයි අපි නොම ගැරි. අන්තික මේගොල්ලෝ කලින් ආණ්ඩුවත් එක්කත් හිටියනේ ඔය සෙන්ට්‍රල් බැංකේ කට්ටිය. ඔය ඒ කාලේ යාපාල ආණ්ඩුවට වඩා 10 ගුණයක් බැඳු කර වික්කා. විජේදාස ඇමතුමා දන්නවනේ. 10 ගුණයක් වික්කා. මේගොල්ලෝ ඒ කාලෙත් හිටියා මේ කරු දෙන්නේ. ඉතින් සෙන්ට්‍රල් බැංක එකයි කස්ටම්ස් එකයි දේශීය ආදායම් එකයි අපි හදාගත්තොත් රට කොට ගන්න පුළුවන්. විජේදාස ඇමතුමා උත්සාහය ගන්නවා. ඒ උත්සාහයට අපි සහාය දෙනවා. උසයට අපි සහයෝගය දෙන්න ප්‍රකාශ කරමින් මගේ වචන අවසන් කරනවා.
Thank you.